ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම
SBS සිංහල ගුවන් විදිලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
දෙදහස් විසියකේ සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ පළවෙනි සිකුරාදා සුපර් ප්‍රවෘත්තියකුත් එක්ක තමයි අපි අද දවසේ සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබුවන් සුබෝදසනක්.
අයිබුවන් මధుර, සුබ උදෑසනක්.
හොඳයි, අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුබ ප්‍රවෘත්තියක් සමගින් අද දවසේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ රාත්‍රියේ දිනීමවටපත් වුණා. ශ්‍රී ලංකාවට ඉතා තියුණු ජයක් ලබා දෙමින් මේ ජයග්‍රහණයත් සමගම මම දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලිනුත් අනිවාර්යයෙන්ම උදම් වෙලා ඇති. මේ ජයග්‍රහණය පිටිපස්සේ තිබුණු කතන්දරේ අපි මුලින්ම සැකෙවින් දැනගමු. රංගන,
ඔබ සඳහන් කළා මදුර මේ ජයග්‍රහණය පිටුපස තිබුණු සාධකයේ පිළිබඳව. මං හිතන්නේ තරඟයේ ආරම්භයට පෙරම නායක දසුන් ශානක සඳහන් කර සිටියා මේ තරඟාවලිය 3.0ක් ලෙස ජයග්‍රහණය කරමින් ICC සුපර් ලීග් ප්‍රසාද ලක්ෂණ සටහනේ පස්වර ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට තමන් බලාපොරොත්තු වන බව මෙන්න මේ ජයග්‍රාහී මානසිකත්වයේ තමයි මෙහි පිටුපස කතාව. ඒ අනුව තමයි කාසියේ වාසියේ ජයග්‍රහණය කිරීමෙන් පසුව පළමුවෙන් පන්දුට පහර දී ලකුණු 300ක් ලබා ගන්නට සමත් වුනේ. මේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුට පහර දුන් කණ්ඩායමක් ලකුණු 300ක් ලබාගත් කිසිදු අවස්ථාවක කිසිදු එක්දින තරගයක් පරාජයට පත් වී නැහැ. ඒ ජයග්‍රාහී වාර්තාව තව දුරටත් රඳවා ගන්නට මේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ඒ අනුව කඩුලු 9ක් දැවි ලකුණු 300ක් ලබා ගන්නට සමත් වුණා. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් මේ ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක්වනවා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිහික ප්‍රනාන්දු ලකුණු 118ක් ලබා ගත්තා. ඔහුගේ තුන්වන එක්දින ශතකය ලෙසයි මේ වාර්තා පොත් අතරට එක්වන්නේ. ඊට අමතරව චරිත් අසලංක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ලකුණු 72ක් ලබා ගනිමින් ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 301ක ජයග්‍රහී ඉලක්කයක් හිමි වුණා. ඔවුන් ඉතාමත්ම හොඳින් තරඟයේ පුරාවටම පන්දුට පහර දෙන ආකාරයේ දක්නට ලැබුණා. ජයග්‍රහය හඹා යන ආකාරයේ දක්නට ලැබුණා. කෙසේ වෙතත් අවසානයේදී ශ්‍රී ලංකාව ලකුණු 14කින් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ඒඩින් මාකර් පමණක් ලකුණු 96ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කළා. අකිල ධනංජය කඩලු 2ක් බිඳහෙලීමට සමත් වුණා. මේ දඟපන්දු යවන්නන්ට වාසිදායක තනතිරුවේ ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන් තිදෙනා සුපිරි පන්දු යැවීමක නිරත වීමක් දක්නට ලැබුණේ නැතත් මේ තරඟය ජයග්‍රහණය කරා රැගෙන යන්නට ඔවුන්ගේ පන්දු යැවීම ප්‍රමාණවත් වුණා කියන්නට පුළුවන්. මෙහිදී අපි සඳහන් කරන්නට ඕනේ අවිෂ්ක ප්‍රනාන්දු මීට පෙර තමන්ගේ ශාරීරික යෝග්‍යතාව මදි වීම නිසාවෙන් තරඟාවලි 3ක් පමණ ඔහුට අහිමි වුණා. නමුත් ඔහු ඊට අභියෝග කරමින් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සකසා ගනිමින් නැවතත් කණ්ඩායමට පිමිසියා මෙන්න මේ මානසික ශක්තිය තමයි ඉන් අනතුරුව ඔහුගේ මේ වන විට ප්‍රදර්ශනය වන මේ සුපිරි දක්ෂතා පිටුපස තිබෙන්නේ. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ තරඟයට සහභාගී වූ සෑම ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක්ම වයස අවුරුදු 30ට අඩුවේ. ඔවුන්ගේ පන්දු රැකීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. කණ්ඩායම් හැඟීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. කිසිදු අවස්ථාවක තරගයේ අත්හැරියේ නෑ. මෙන්න මේ ගුණාක නිසාවෙන් තමයි ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය කළේ. ඒ අනුව 1.0ක් ලෙස මේ තරග 3කින් සමන්විත තරගාවලිය ඉදිරියෙන් සිටමින් හෙට දිනේදී දෙවන තරගයට ශ්‍රී ලංකාව පිවිසෙනවා. මේ වන විට ICC සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 8වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. තරග 13කින් තරග 3ක් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව මේ වන විට 8වන ස්ථානයේ සිටිනවා. හැකියාව තිබෙනවා මේ තරගාවලිය 3.0ක් ලෙස ජයග්‍රහණය කළහොත් මේ ප්‍රසාද ලක්ෂණ සටහනේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නටත්.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක වෙතට. රංගන, අපිට ආරංචියක් ආවා දසුන් ශානක තමන්ගේ කණ්ඩායමට නව පුහුණුකරුවන් ඉල්ලලා තිබෙනවා කියලා. මොකක්ද මේ කතාව?
මං හිතන්නේ අනාගතයේ සැලසුම් කරන නායකයෙකු ලෙස තමන්ගේ කණ්ඩායමට ඇති අවශ්‍යතා පිළිබඳව ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා. මේ ඉතාමත්ම හොඳ ලක්ෂණයක්. එහිදී ඔහු සඳහන් කර තිබුණා පැයට කිලෝමීටර 145කට වඩා වැඩි වේගෙන් පන්දු විසිකිරීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තමන්ට අවශ්‍ය බව, ඒ වගේම අවසාන පන්දු වාර 10 නැතිනම් 20 තුළ වේගෙන් පන්දුට පහර දීමට තම කණ්ඩායම පුහුණු කරන ලෙසත්, විශේෂයෙන්ම රිවර්ස් ස්වීප් පහර වගේම පැඩල් ස්වීප් පහර පුහුණු කිරීම සඳහා පුහුණු කරුවෙකුගේ සහාය ලබා දෙන ලෙසත් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඊට ක්ෂණිකවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ අනුව මේ වන විට අපට වාර්තා වන ආකාරයට මදුර නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් ප්‍රතිකරණ උපදේශකවරයෙකු ලෙස කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව එළඹෙන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර මේ අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවයි අපට මේ වන විට වාර්තා වෙන්නේ මදුර.
ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ අවිෂ්ක ගුණවර්ධන පිළිබඳව තවත් වෙනත් ආකාරයක ප්‍රවෘත්තියක් වාර්තා වුණා මේ සතියේ මැදභාගයේදී. තමයි නැවතත් 19-15 ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔහුට ආරාධනා ලැබී තිබෙන ආකාරයක්. එතකොට අෆ්ගනිස්තානයේ පුහුණුකරු ධූරයට මොකද වෙන්නේ කියලා තමයි බොහෝ දෙනෙක් අහන රංගන. අපි ඒක තව පැහැදිලි කරගමු.
මං හිතන්නේ අෆ්ගනිස්තානයේ මේ වන විට තිබෙන අස්ථාවර තත්ත්වය නිසාවෙන් ඔහු එම තනතුරට වඩා ඉතාමත්ම සතුටින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19-15 ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය බාරගත්තා වන්නට පුළුවන් මදුර. මෙය මීට පෙරත් අවිෂ්ක ගුණවර්ධන දැරූ තනතුරක්. එසේ වෙතත් ඔහුට ICC හිමි වූ තරඟ තහනමෙන් පසුව සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූවන් පසුව මේ අවස්ථාව හිමි වී තිබෙනවා. එළැඹෙන 2022 දෙසැම්බර් 31 වනදා දක්වා අදාළ තනතුරේ කටයුතු කරන ලෙස තමයි ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ පත්වීම ලබා දී තිබෙන්නේ. මීට පෙරත් ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නැගී එන කණ්ඩායමේ වගේම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. මේ සියලු අත්දැකීම් සමගින් ශ්‍රී ලංකා 19-15 කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය තමයි ආවිෂ්ක ගුණවර්ධනට ලබා දී තිබෙන්නේ. එහි ප්‍රධානතම ඉලක්කය බවට පත් වී තිබෙන්නේ එළබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. මේ සඳහා ශ්‍රී ලංකා 19-15 කණ්ඩායමට මහේල ජයවර්ධනගේ විශේෂිත උපදේශකත්වයකුත් ලැබීමට නියමිත බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ මදුර.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් මදකට මිදලා අපි යනවා කතා බහ කරන්නට මේ දවස්වල ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන්. මේ සතියේ මුලදී ශ්‍රී ලංකාවට ඉතාමත්ම සුබදායි ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට පැරාලිම්පික් රණ පදක්කමක් දිනා ගැනීම සහ තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි වුණා. ශ්‍රී ලංකාවේ මේ දස්කම් පිළිබඳව කතා බහ කරන ගමන්ම ඔස්ට්‍රේලියාවේ තත්ත්වය පිළිබඳවත් අපි කතා බහ කරමු රංගන.
ඔව් මදුර, මං හිතන්නේ ඔලිම්පික් ආශ්‍රිත කිසිදු තරගාවලියකදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් වාර්තා කර තිබුණේ නැහැ. ඒ වගේම මලල ක්‍රීඩාවෙන් ඉතිහාසයේ පළමුවෙනි වතාවට ලෝක වාර්තාවක් බිහි කරන්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ඒ අනුව හෙල්ල විසිකිරීම F46 කාණ්ඩයේ තමයි රන් පදක්කම සමගින් නව ලෝක වාර්තාවක් බිහි කරන්නට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුණේ මීටර 67.79 දුරක් වාර්තා කරමින්. එහිදී එක් අතක වැලමිටෙන් 15 කොටස අහිමි හෝ අප්‍රාණික තත්වයේ කාණ්ඩය යටතේ තමයි ඔහුට අදාළ රන් පදක්කම හිමි වුණේ. ඊට අමතරව එදිනම සවස් කාලයේදී හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් නැතිනම් F44 සිට 64 දක්වා කාණ්ඩය හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වුණා. එහිදී සචිත් දුලාන් කොඩිතුවක්කු තමයි එම ලෝකඩ පදක්කම හිමි කර දෙන්නට සමත් වුණේ. මේ පදක්කම් දෙක හිමි කර ගැනීම පිළිබඳව එදින ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහක් ඇති වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කර තිබුණා. අපි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණේ සුබ පැතුම් වලින් පමණක් සීමා නොවී මේ ක්‍රීඩකීන්ට යම් ආකාරයකින් මූල්‍ය සහයෝගයක් ලැබෙනවා නම් එය වටිනා බවයි. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශය මගින් දිනේෂ් ප්‍රියන්තට රුපියල් මිලියන 50ක මුදල් ත්‍යාගයක් වගේම දුලාන් කොඩිතුවක්කුට රුපියල් මිලියන 20ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඊයේ රාත්‍රියේ ක්‍රිකට් තරගයේ අතරතුර ජාත්‍යන්තර විස්තර විචාරයේදී නිල වශයෙන් ඔවුන් සඳහන් කර සිටියා දිනේෂ්ට රුපියල් මිලියන 10ක මුදලක් වගේම දුලාන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියා කර තිබෙනවා. ශ්‍රී ලංකාවට හිමි වූ කීර්තිය සලකා බැලීමෙන් පසුව ඒ වගේම මොවුන් දෙදෙනාගේ පුහුණු කරු ලෙස කටයුතු කරන ප්‍රදීප් නිශාන්තටත් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 17.5ක මුදලක් පිරිනැමීමටත් ක්‍රියා කර තිබෙනවා. මේ ඉතාමත්ම අගය කළ යුතු කාර්යයක් ලෙසත් සඳහන් කරන්න ඕනේ. ක්‍රීඩාව ඉදිරියට ප්‍රවර්ධනය කිරීමට ඉතාමත්ම හොඳ අවස්ථාවක් ලෙස ඒ වගේම ඔබ සඳහන් කළා පදක්කම් සටහන පිළිබඳව මේ වන විට චීනය තමයි ඉදිරියෙන් සිටින්නේ රන් පදක්කම් 77ක් හිමි කර ගනිමින් සමස්ත පදක්කම් 167ක් සමගින් දෙවන ස්ථානයේ මහා බ්‍රිතාන්‍යය සිටිනවා රන් පදක්කම් 34ක් ලබාගෙන රුසියානු කණ්ඩායම තමයි රන් පදක්කම් 32ක් සමගින් තුන්වන ස්ථානයේ සිටින්නේ. කෙසේ වෙතත් ගිය සතියේදී සිව්වන ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව මේ වන විට අටවන ස්ථානයට පත් වී තිබෙනවා රන් පදක්කම් 17ක් රිදී පදක්කම් 23ක් සමගින් ලෝකඩ පදක්කම් 26ක් හිමි කර ගන්නට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා සමස්ත පදක්කම් 66ක් සමගින්. ඒ අනුව ඔස්ට්‍රේලියාව පාපෙදි තරඟ ඉසව්වන්ගෙන් රන් පදක්කම් 4ක් හිමි කරගෙන තිබෙනවා විවිධ කාණ්ඩ ඔස්සේ. ඒ වගේම පිහිනුම් ඉසව්වන්ගෙන් රන් පදක්කම් 8කට හිමිකම් කියනවා. එෙහිදී රන් පදක්කම් 4ක්ම හිමි කරගත්තේ තරඟාවලියේ ආරම්භක දිනේදී. ඊට අමතරව මල්ල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 3ක් වගේම ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 2ක් හිමි කරගන්නට ඔස්ට්‍රේලියාව මේ වන විට සමත් වී තිබෙනවා. තරඟාවලියේ සමාප්ත උළෙල සැප්තැම්බර් 5වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 7වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තමයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව මේ කොවිඩ් තත්ත්වය අවසන් වීමෙන් පසුව ඔවුන්ට උපහාර පිදීමේ උළෙලක් සංවිධානය කරන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සඳහන් කර තිබෙනවා. මදුර
උදාරංගන අපි අවසාන වශයෙන් කතා බහ කරමු ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා විශේෂම මේ ෆ්‍රැන්චයිස් ආකාරයේ කාන්තා T20 ලීග් තරගාවලියක් විශේෂම මේ විදේශ ක්‍රීඩිකාවන් සමග සංවිධානය කරන්නට. මේ කතා පිළිබඳව අපි අවසාන වශයෙන් කෙටියෙන් පැහැදිලි කරමු.
මෙහිදී කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සමගින් මේ තරඟාවලිය පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන්නේ. දඹුල්ලේදී හෝ පල්ලෙකලේදී මේ තරඟාවලිය සංවිධානය කරන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වන විට සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ තවත් ඉතාමත්ම සුබවාදී පියවරක් ගෙන තිබෙනවා. 2024 තරඟ වාරයේ සිට ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 15 දක්වා අඩු කිරීමටත් ඔවුන් මේ වන විට තීරණය කර තිබෙනවා. සිව්දින තරඟාවලිය වගේම පන්දු 50 සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය සඳහා මින ඉදිරියට 2024 තරඟ වාරයේ සිට කණ්ඩායම් 15ක් පමණක් සහභාගී වන බව තමයි මේ වන විට අපට වාර්තා වන්නේ. මදුර මේ බොහෝ කාලයක සිට බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ විශේෂයෙන්ම මහල ජයවර්ධන තමන්ගේ නිර්දේශවලින් නිරන්තරයෙන් ඉදිරිපත් කළ යෝජනාවක්. ඒ අනුව මේ 2023 තරඟ වාරයේ පසුව මේ නව නීති රීති ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මදුර
හොඳයි අයියා ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවරපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන බොහොමත්ම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවිත්ති සාවලන්නට. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.